අපිට යමෙක් උපකාරයක් කළා නම් ඒ උපකාරය පෑරහැරිය මෙන්න මේක ලොකු අඩුපාඩුවක්. අපිට උදව් කරන උපකාර කරන අය නොඑක ආකාරයෙන් ඉන්නවා. හැබැයි අපේම සිරිතක් තියෙනවා, බොහෝ වැඩි සිරිතක් තියෙනවා. උපකාරයේ අමතක කරන අර ಗುಣ මකා දමන ගති ලක්ෂණේ ಗುಣමකු ගතිය නිසා තමන්ට කරපු මහා උපකාරයවත් මතකේ නැහැ. පොඩි උපකාර ගැන මොනවද කතා කරන්නේ? ඉහළටම තමන්ට උපකාර කළ මව්ගේ ගුණේවත්, පියාගේ ගුණේවත්, අමාත කරපු උපකාරයවත් අමතක වෙන මානසිකත්වයක් තියෙනවා නම් යමෙකුට ඊට මෙහා කරන පුංචි උපකාර කොහොම මතක් වෙන්නද? දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ බෞද්ධයින් හැටියෙන් නිතර හුරු පුහුණු කරන්න හිතකට උපකාර සිහි කිරීම සහ කෘතෝපකාර සිද්ධ කිරීම කරන උපකාරයකට යම්කිසි හිතකින් කෘතෝපකාර සලකනවා නම් ඒ හිත මහත් වූ ගුණේ වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ පළමුවම ආදර්ශය දුන්නේ තෝකයි. මේ හිත වැඩෙන්න ලොකු බාධාවක් තමයි උපකාර කරන අයට කෘතෝපකාර සලකන තරම් මානසිකත්වයක් දියුණු නැතිකම. උපකාරයට කෘතෝපකාරයේ මේ ශාසනයේ පළවෙනි අත්‍යවශ්‍ය තැන. එහෙනම් මේ කාරණේ මුල් කරලා පෙන්නනකොට බෝධිසත්ව පාරමිතා පිරීමේදී පවා මවට උපකාර කරපු අවස්ථාවක් ගැන තමයි ඉතලා හඳහන් වෙන්නේ. අර මාතුපෝෂක ජාතකාදී වශයෙන් මව කරපිට තියාගෙන මුහුදේ ගව් ගණනක් පීනගෙන ඇවිදilla ගොඩට ආපු කතාවක් තියෙනවා. මේ කතාවෙන්ම මතු කරන්නේ විද්‍යාමාන කරන්නේ මොකද්ද? ඔන්න ඔය කියන උපකාරය දැකලා උපකාරයේ කෘතෝපකාරයේ මේ සාසන ධර්මයේ පළවෙනි මුලම තැන. මෙතෙන්ට බැහැගත්තේ නැති කෙනෙකුට මේ සාසන මාර්ගයේ මුල පුරන්න ලොකු බාධක හිටිනවා. සාසන මාර්ගයට වැට වැදෙනවා. මාර්ගය වඩන්න බැරුව යනවා. බැරුව යන්න හේතුව මොකද්ද? තමන්ට උපකාර කරපු අයට කෘතෝපකාර නොකරන තාක්කල් තමා අනුන්ට ණය ගැටියි. ණය ගැටිය හැම වෙලෙම අසරණයි. ණය ගැටිය වහලේ. යමෙකුට ණය තියෙනවා නම් ණය තියෙන තාක්කල් ඔහුට වහලේ. ඔහුට ණය ගැටියි. එහෙනම් ණය ගැටියට අනුන් ණය වෙලා තියෙන කෙනාට ණය හිමිකරු විසින් දඬුවම පමුණවන්න යම්කිසි බලයක් ක්‍රියාත්මක කරන්න අයිතිවාසිකමක් තියෙනවා. අපි කෙනෙකුට ණය වෙලා තිබුණොත් තමයි ප්‍රශ්නේ එන්නේ. කෙනෙකුට ණය නැත්නම් එහෙම අපිට නියෝග පනවන්න බලයක් පහළ වෙන විදිහක් නැහැ හේතුනේ. අපිව මෙල්ල කරන්න වැඩපවත්වන්න හේතු නැහැ. හැබැයි ණය වෙනවා නොවෙනවා කියන එක ලෝක සම්මතිය එක පැත්තක් තියෙනවා. ඒ අපිට පේන පැත්ත. කාගෙන් හරි කීයක් හරි ණය දීලාගෙන මොනවා හරි බඩුවක් හරි ණයට අරගෙන දෙන්න තුම මගහැරියොත් හරි දෙන්න විදියක් නැතුව ගියොත් හරි අපි ණයකාරී කියන එක විතරයි ලෞකික වශයෙන් අපි දකින්නේ. නමුත් අපිට නොපෙන්නේ. නමුත් අපි ණය ගෙවන්න තියෙන ණය අප්‍රමාණ සංසාරයෙන් ආපු සසර ගමනේදී මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. බොහෝ කරව ණය වෙලා තියෙනවා. බොහෝ ලෝක සත්ත්වයන්ට අපි ණය ගැති. ඒ ලෝක සත්ත්වය බොහෝ කර අපිටත් ණය ගැති. අන්‍යෝන්‍ය වශයෙන් මේ ණය සම්බන්ධතාවයෙන් යුක්ත අපි අනුන්ට ණය වෙලා තියෙනවා, අනුන් අපිට ණය වෙලා තියෙනවා. අපි අනුන්ට ණය වෙච්ච එක අපි අනුන්ට ගෙවනවා. අනුන් අපිට ණය වෙච්ච එක ඒගොල්ලෝ අපිට ගෙවනවා. එක එක ක්‍රමෙන් ණය වෙනවා. එකලින් කාල් අරන් ණය වෙනවා, අනික එකන හෙදි අරන්. එයාගෙත් හෙදි අරන් ණය වෙනවා. හෙදි වෙලෙන් දායි, හාල් වෙලෙන් දායි ඉන්නවනම් හෙදි වෙලෙන් දකින් හාල් වෙලෙන් දකින් හාල් ණයට ගන්න. හාල් වෙලෙන් දකින් හෙදි වෙලෙන් දකින් හෙදි ණයට ගන්න. දෙන්නට දෙන්න ණය ගවන්න තුරු මැරලා යන. දැන් දෙන්නට දෙන්න ණයකාරය වෙලා. ඇයි මං එයාට හාල් දීලා තියනවනේ ඒ වෙනුවට? වෙනුවට පරවන්න බෑ. හෙදි ගත්ත එකට හෙදි ණය. හාල් ගත්ත එකට හාල් ණය. ණය වර්ග දෙකක්. දැන් ණය වර්ග දෙකක් වෙනවා මොකද කරන්නේ? දෙන්නට දෙන්න ණය ගන්න එකතු වෙන. මගේ හෙදි ටිකදී. මගේ හාල් ටිකදී. දැන් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙප. දැන් මෙන්න මේබඳු ලෝභ ස්වභාවයක සම්බන්ධයක් අපිට තියෙනවා. ඕකමර වැන්නා. හැබැයි මා කවදා හරි ඔකට බයින හොඳට. ඕකේ නම් වාඩුව ගන්නවා. ඕකමර ගැහුවා. මාත් ඔකට පාරක් ගහනවා. ඒක ඕකෙන් ලේසි නම් වරින්. එයා ඒ පැත්තේ වාඩුව ගන්න හිතනවා. එකෙක් ගහලා දැන් ගැහිමෙන් ණය වුණා එක්කනේ. බැනීමෙන් ණය වුණා එක්කනේ. ගුටි කාප එක බැනුන් අහප එක. අර ණය අර එයාගෙන් ආපහු ගන්න. ඕකට බැනුවකින්ම ඕකේ වණ්ඩු වුණා. ඔකට මට දුන්න බැනුමක් නම් නරකදී ඕකට නරකදීක් දීලා මම පියෝන. පෘථජන අදහස අනුව ඔය අදහස ලෝකයා ගන්න. හැබැයි දා ඔය ගරුදුනෝ පියව ගන්න බැරුව දෙන්නා මැරලයන්. සසර ගති එක එක විදිය නිසා තම තමන් ගති ගති ලක්ෂණන් එක එක නා මැරලා හිටන් ඒ තැන උපදිනවා. සමහරවල් ප්‍රධාන කාරණේයි ණයගනු දිනුවා. ඔය ණයගනු දිනුව පියව ගන්න පුළුවන් අද්දව දෙකක් දෙන්න ලබනවා. ඉදාර ඒ දැනට සිද්ධ වෙනවා. ඒ අනුසාරයෙන් ණයගනු දිනුව පියව ගන්න. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ගෙවන්න නැතුව මගහැරලා ගියෝ තියාගෙන හිටපු මුදල් හෝ තියාගෙන හිටපු සම්පත්තිය මරණයේදී අරන් යන්න බැරි නිසා මෙහි දාලා යනවා. හැබැයි ඇති කරත් ණය හිමිකම ඒක දාලා යන්න බෑ. අර ගෙදර දින බඩු මුට්ටු ඒක අරන් යන්න. ඒක සසරදී සමාන සම්බන්ධයි. අනුන්ගේ දේ හොරගම් කරලා ගෙදර ගෙනත් තියලා මැරලා ගියාට පස්සේ අනුන්ගේ දේ හොර හිරින් ගත ණය ගන්න දිනුවේ තියෙන හිමි ණය ගෙවන්න තියෙන හිමිකම සසරේ පස්සෙන් එනවා. අර ගෙනහල හංගලා තියාගත්ත බඩු මුට්ටු මැරෙනකොට එතන ඒක කවුරු හරි ගන්නවා ඒක එතන දාලා යනවා කිදිරලා. ඒක එතන. ඒක අපි පස්සේ යන්නේ තරෝ පාවි පස්සෙන් එනවා. යහපතක් කළා නම් ඒත් ඒක. බඩු මුට්ටු ආදී පරිත්‍යාග කළා නම් පරිත්‍යාග කළ බඩු මුට්ටු ඒ දැඟු. හැබැයි පරිත්‍යාග කිරීමෙන් ගත්ත මානසිකත්වයේ යහපත් හිත අපි පස්සේ ඒකත් හිතේ. දැන් මෙහෙම මේ දෙකම කරගෙන ආවට 99% පව් වැඩ අතරේ ලෝභ දේශ වැඩත් මෝහ වැඩ අතරේ 100% එකක් විතර අලෝභ දේශ සමෝහ එකක් කරලා මේ ඉන්නේ. සසර ගමන හැදිලා තිනේ ඔහොම මේකේ. අද මේ බණ අහලා තේරුම් අරගත්ත බෞද්ධ වෙලා යම තේරුම් ගත්ත නිසා බණපදයක් හරි අහන්න ලැබිලා. මෙයා වැරදි වැඩ මේවා හොඳ වැඩ අපි වැරදි වැඩ අත්හැරිය යුතුයි කියලා මොනව හරි අඩු කරගත්තා නම් මිසක්. ලෝතරා බුදුන් වහන්සේ නමක් හෝ ධර්ම රත්නය හෝ සංඝ රත්නය හෝ ඇසුරු කරන්න ලැබිලා නැති. අනන්ත අප්‍රමාණ සංසාර ගමනේදී අනාථයෝ හැටියට තමන්ට හිතුමනාපේන ගමනක් මේ සසර ගමනේ ඉන්නේ. පින්පව් මේ වගේ ලා කියා දෙන්න අය බොහොම ලැබෙන කාල බොහොම අඩුයි. හොඳ නරක කියා දෙන අය ලැබෙන කාල බොහොම අඩුයි. නිදැල්ලේ හැතිරෙන තමන්ට හිතුමතේ මොන මොනවා හරි කරන කාලයක තමයි සසර ගමනේ වැඩි කාලයක් අපි ගෙවාගෙන ඇවිදින් තියෙන්නේ. අනාථිය වශයෙන් මොනව විදිහින්වත් ඒවා කියා දෙන්න කෙනෙක් නැත්නම් අපිට සිද්ධ වෙන්නේ ඒ කිසි දෙයක් තේරුම් ගන්න බැරි තත්ත්වෙල්ල හිතට එනේ නේදේට වහල් වෙලා ආය රාග දේශ මොහ සහගත ඒවා වෙලිපුර කරගන්න. හිත නිරන්තරයෙන් යන්නේ මේ පැත්තට. එහෙනම් නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ පව් පැත්ත. ආයාසයෙන් ඕනකමින් තමයි යහපත් පැත්තට හරවන්නේ. ලෝක ස්වභාවයත් ඒක. උඩ තියෙන දෙයක් පල්ලෙහාට යනවා කියන එක ලේසියෙන් සිද්ධ වෙන දෙයක්. පොඩ්ඩක් එන්න සිද්ධ වෙනවා. පාත තියෙන දෙයක් උඩට ගින් උස්සලා තියනවා කියන එක උත්සාහයෙන් වීරියෙන් කරන්න ඕනේ. මෙහෙම තමයි අපේ ජීවිතය. ජීවිතයේ යහපත උත්සාහ තියෙන එක උත්සාහයෙන් වීරියෙන් බොහොම මහන්සියෙන් කරන්න ඕනේ. උස්සලා තියෙන දෙයක් පල්ලෙහාට වැටෙන එක බොහොම නිරන්තරයෙන් කාගේ දේශ මොහ කරලා ඇදලා යනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් බොහොම උත්සාහයෙන් වීරියෙන් ගොඩනගාන තියෙන ලෝකයක යහපත් පැත්තක් තමයි මේ ආර්ය මාර්ගය ලැබුණා කියන අති වාසනාවක්. අති දුර්ලභ සංසාරයෙන් ලැබුණු මහ වාසනාවක්. ඉතින් මේ වෙලාවේදී දහම තේරුම් අරන් ඒ තුළින් ජීවිතය ගොඩනගලා ගන්නවා කියන යහපත් පැත්තට බොහොම රුකුලක් ලැබිලා විශාල ආධාරයකින් මහා බලයක් උසලා යලි ඔසවා ගන්නවා වගේ යහපත් වෙලා. අති දුර්ලභව කරන් ලැබෙන ලොකුම වාසනාව. හරියට බලබලා ඉන්නකොට මහා පර්වතයක් තියෙන පාතර වැටිලා මේක උඩට උස ගන්න තල්ලු කරන තනියම කරගන්න බැරි වෙලා ඉන්නකොට හොඳ ජැක් එකක් හම්බ වෙනවා. මේ තියම් තනියම පැතලලා හිමි හිමිව ගහගෙන ඉන්නකොට ගලාපුරුදු සිලෑන. මහන්සියකුත්. ඒ වගේ ලොකුම ජැක් එකක් අපිට හම්බ වෙලා තියෙනවා බුද්ධ ශාසනය. මොකද මේ සසර අනාතයෙන් බේරිලා හිටන් උඩට ගිහිල්ලා ආයි මේ සසර පාතර නොවැටෙන පැත්තෙන් උඩටම විසිරලා යන ගහන්න පුළුවන් ජැක් එකක් හම්බ වෙලා. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන ශ්‍රී සද්ධර්ම. එන්නේ මේ මාර්ගය අවුනාට පස්සේ දැන් අපි එකෙන් ප්‍රයෝජන ගත්තොත් අනන්ත සංසාරයේ ගන්න බැරි වෙච්ච ලොකුම ප්‍රයෝජනෙ ගත්තා වෙනවා. එළව වාසනාව පහළ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ. මේ දස දිශාවන් පිළිබඳව පෙන්ලා තියෙන්නේ තොන්නෝ තියෙන තමන්ට කරපු දේවල් වලට සලකන කෘතගුණ. දැකියක දිශාවෙන් දිශාවට පෙන්නවා. එක දිශාවක් මව්පිය. අනේ දෙමව්පියන්ට ගුණ සලකන්න ඕනේ දෙමව්පිය අපිට කරපු ගුණේ දැකලා. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ගෙන් අපිට හම්බෙච්ච යහපත දැකලා ඒ ඇයට පූජා සත්කාරයෙන් ඒ ගුණේ සලකන්න ඕන. ඒක තමයි ඇයට කරන වන්දනාව. ඒ වගේම තමන්ගේ හිතවතුන් ඒ වගේම නෑද හිතවතුන් ආදී වශයෙන් තමන්ට උදව් උපකාර කරපු ඒ පිරිස් ඒ ගුණ සිහි කරලා ඒ ඇයට කෘතෝපකාරය සලකන්න ඕන. උපකාරයේ කෘතෝපකාරය. උදයන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයා සහ අසත්පුරුෂයාගේ ගති දෙක හැටි. සත්පුරුෂයාගේ ගතියක් තියෙනවා. තමන්ට කරපු අවැඩ 100ක් අතරේ ඒක හොදක් කරලා තියෙනවා නම් එහෙම සත්පුරුෂයාර අවැඩ 100ම කෙලිම උපේක්ෂා වෙලා පැත්ත එක මැදිහත් වෙලා අර කරපු එක දේ වර්ණා කරමින් ඒක දිහි පැහැදෙනවා. මේක සත්පුරුෂයාගේ සත්පුරුෂ ලක්ෂණය. අසත්පුරුෂයාගේ ලක්ෂණයක් තියෙනවා. හොඳ 100ක් කරලා දීලා නරක එකක් කළොත් එහෙම අර 100ම පැත්තකට දාලා අර නරක එක කෙරෙහි පෑරි පෑරි ඒකෙන් ඵලි ගන්න හදනවා. මෙන්න මේක තමයි අසත්පුරුෂයාගේ තියෙන ලක්ෂණය. දැන් ආර්ය බවට පත් වෙන අපි අසත්පුරුෂ වෙලා බෑ සත්පුරුෂ වෙන්න ඕනේ. එහෙනම් එතෙන්දී අපි දකින්න ඕනේ. නරක කියපු එක පස්සේ පැහැ පැහැ යන්නේ නැතුව ඔය අතරින් කරමු හොඳ එකක් තියෙනවා නම් ඒක ඇසුරු කරන්න පටන් ගත්තා නම් අපේ ප්‍රශ්නේ මෙතනම නිකම් විසඳිලා අපි දන්නේ නැති දෙයක්. හතුර නැතුව යනවා නිකම්. හතුර හැදෙන්නේ කොහොමද කියලා බලපුවාම හොඳ වෙරේ පැහැදිලි දෙයක් තියෙනවා. බලපුවාම මිනිහ මැරෙන තරම් මහා විශාල විනාශයකට පත් වෙච්ච එකේ මුල බලපුවාම ඔය කොහේ හරි ළඟ ඉදර ඉන්න ඔය බවලත් කෙනෙකුට ආවට ගියාට කෙව්වට මොකද මම හොඳ වැඩක් කරනවා වගේ. දැන් බය නැහැ ළඟත් නැහැනේ. හොඳට පාක්ෂික වෙනවා ඇයිදilla. ඔව් ඔව්. දේශයෙන් හරි දෙපා ඔව්. ඔවුන්ට ඉඳ දෙන්න වටින්නේ අහම බාණ්ඩ කරලා දෙන අපරාධ. මේ පණ දෙන්න කතා කරනවා ඇයිදilla. එක බවලක් කෙනෙක් ලාන තව බවලක්. කතා කරලා අහගන්න. මොකද කරන්නේ? ඔව් ඉතින් මම හොඳ වැඩක් කරන්න. මොකද කරන්නේ? මාට යන්නේ බුලත් කොලේ. යාපුවාක විඩා කණ්ඩා අපිනක දෙන්නම්. මේ බොරුවට කියන්නේ මේ කරන්න කියන එකක් නෙමෙයි. අහගත්තට අග්ගාලා පැන්න ඇතනි. ඊළඟ කියනවා රුසියක් වැඩේ නම් හරියන්නේ නැහැ. මම ඔක්කොම අහගෙන ආවේ. හැබැයි අහවල ගෙදරින් බැරි එලාවත් බුලත් ඉලක් එහෙම කන්නේ. මම ඔබේ හොඳට කියන්නේ ඔ කාටවත් කියන්න එහෙම යන්න එපා. ඔය හරි ආසා දෙයක් මේ ගෙවල් වලින් එකින් එක අහගෙන පට්ලෝ පට්ලෝ කතා කරගෙන ඉන්නේ මේ වල්පල් කතාවට විශේෂයෙන් ඉතිරි අය හරි කැමති. ඉතිරි ගති තියෙන එවඳු ගති තියෙන පුරුෂයෝ නෑ කියන හුඟක් ඉන්නේ. ඔන්න ඔය කෑල්ලක් අරන් ගිහලා කිව්වට පස්සේ ජන්ම වෛර බැඳ ගන්නවා මුළු ජීවිතේටම. ඕකේ හදන්නේ මට දෙන්න. දෙන්නම් ඊට ඉහි ලෞකික වැඩ. අතන දිපැත්තම කෙටවිලා මහා මිනි වරා ගැනීමක් වෙලා තියෙනවා නම් බලපුවහම වැඩක් නැති වැඩකට නැති නෑ කොරන්න කියපු දෙයක් නෙමෙයි නිගමට කියපු දෙයක් අල්ලගෙන. හැබැයි කොහෙලද ගහන බෙල්ල කඩලා යන්න ඕකට කියන. අතන බෙල්ල කැඩෙන ගහන අදහසක් ඉන්නේ කිවි. හැබැයි ඔක කේලමක් වශයෙන් ගිරිච්චාව නම් කියන්න පුළුවන් හොඳට වර්ණනා කරලා බෙල්ල කැඩෙන ගහනවා කියන එක සත්‍ය වශයෙන්ම ගහන්නමයි කිවි කියලා පෙන්වන්නම හේතු ගන්නන්න. මෙහෙම කියන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ දේවල් වලින් මේ මිනිස්සු එකිනෙකා කෙරෙහි විරසක වෙනවා. බලගුහම විරසක වෙන්න හේතුව එතන ඉදිලා නැහැ. ඒ තරම් තදබල මානසිකත්වයකින් කියපු වදනයක් කියවිලත් නැහැ. හැබැයි වචන කියවිලා තියෙනවා. ඔකරේ කතාවක් තියෙනවා. එක දරුවෙක් කැලේ යනවා හිතුවක්කාරකමට. යන්න එපා ළමයෝ කියලා මෙහෙම කියනකොට අම්මා. ඒක ගණන් ගත්තේ අයියානවා. කර කුළුමිවා මැන පිය කිව්වා. පළමු තර කුළුමිම ඇල්ල මැරි. අම්මා මෙහෙම කිව්වා. ගණන් ගත්තේ නැහැ කැලේ යනකොට කුළුමිමේ පිඹගෙන එනවා. අතවත් එහෙම ආවා ඒ විදිහට. දැන් ළමයාට කරන්න දෙයක් නැහැ ළමයා කියනවා. අම්මා කටේ යමක් කිව්වා නම් ඒක නොවේවා හිතේ යමක් හිතනවා ඒකම වේවා කිව්වා. සත්‍යයක් ක්‍රියාවක් කළා. ආපු වේගෙන් කුළුමිම ආපහු වෙලා පැනලා දිව්වා. දැන් මේක හොඳ උපමා කතාව. මොකද වෙන්නන්නේ? හිතේ තියාගෙන නෙමෙයි මේ කියන්නේ. දැන් බොහෝ වෙලාවට ඇඟෑලුම් කවට හොඳ හිතලක් කියනවා. දැන් නරක වෙනවා දැක්කොත් එහෙම ළමේ බාපලා මහපලා ආදී වශයෙන් හරි කියන්න පුළුවන්. ඔකට මට අහුන්නා මම වර හොඳ දෙකක් අල්ලලා ගහනවා ගලේ අල්ලලා උගා. මම ගලේ ගහන්න කිව්වා නෙමෙයි. එක කරපු වැඩේ හදා ගන්නයි කිව්වේ. දිනා හොඳ වැඩක් දෙනවා හොඳ මට්ටුවක් කරන්න මම කොයි විලාකයි. දැන් හතරේකට උලන් ඕක අහගෙන ඉඳලා ඉතින් අවුස්සන්න ඕන කෙනෙකුට. හැබැයි බාපනා පුතේ උඹේ කළා අන්තිම ජම්ම වෛරයි. හැබැයි යන්න නම් එපා කළා තරයි ලෝකම දෙකටම නැති එකක් උණු කටුවා. අපිට කොල්ලා තියෙනවා මුලදී නම් මෙහෙමයි. හැබැයි ඔහොම එකක් කරන්න බැරි ගමන් නෑ උඹලා කරදර කරයි. ආන් අවශ්‍යලා තියෙනවා කිව්වේ වෙන එකක්. යහපතට කියාවේ ගිය කොහොමද? කිව්වේ නැද්ද තෝ? කිව්වෙ නෑ කියන්නේ. කියලා වදිනවා. වතනි පිට කරලා තියෙනවා. සාක්ෂි තොප්ප කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් මේ වැඩකට නැති යහපත් දේවල් අයහපත් දේවල් තෝරාගන්න මිනිස්සු ආවට ගියාට කියන කතා බොහෝ වැඩි. මේවා තමයි මේ බොරු කේලම් පරසවතන පොළාප ලෝකෙ ඇතුළු කරන්න ගියහම ඒ හුරු පුරුද්ද නිසා අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හේතුව මොකද වෙලා තියෙන්නේ? හොඳ දේ කරන්නත් අපි ගන්නේ නරක කතාව. යහපත් දේ කරන්න උනත් ඒකට අරගෙන තියෙන්නේ දඬුවමක් වශයෙන් කරන්න ඉකර ගන්න අර යටි කතා. ඒකම විරසක වෙලා ගිහිල්ලා හැම වෙලෙම අර විනාශයටපත් වෙන මගේ පැහැදිලිනවා. ඉතින් ඒ නිසා ඒ බඳු සමාජයක කවුරු හරි කතා කර කර ඉන්නවද කියලා තමන්ගේ හතුරේ වශයෙන් ඉන්නේ කියලා. අනා මොනවද කිව්වේ? මන් දිහාත් බල බල මොනවා හරි උඹට කිව්වා. මොනවද උඹ කිව්වේ? දැන් හොඳ ඇර 199ක් නරක කරලා කියන මිනිහා කරපු එක හොඳක් තිබිලා ඒක වර්ණනා කරනවා නම් අර නරක 99 උපේක්ෂා වෙන જાති බෞද්ධ ගතිගුණ ඇති සත්පුරුෂ ගතිගුණේ සිහි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වටිනාකම දැකලා ඒ જાතිය කතා කරන જાතියේ මිනිහෙක් නා. ඒ වෙලාවේදී අරමුණු තුන අර සමන්ගේ හතර මිනිහා එකක් දැක්කා. අපි අතන බලා ඉන්නේ මොකද? අර දෙන්නා ඈත ඉන්න දෙන කතා වෙනකොට එකක් දැකලා කතා වෙනවා. අනේ නිකන් උනාට බලා ඉන්න තියෝ. ඔච්චර ගණන් ගන්න දෙයක් නැහැ බලා හිටියත්. එනට ඔය මිනිහ යමනවා කියලා කිව්වා වුණත් මට මෙහෙම උදව්වක් කරලා තියෙනවා. මට ඒක නිතරම මතක් වෙනවා. ඔහොම කියලා අර මිනිහ අයකර කතා කරලා යන්න ගියා. දැන් අර බුදුරණන් හතේ දේශනා කරපු නරක 99 කිරි උපේක්ෂායලා හොඳ එක වර්ණනා කරන ගුණේ. දැන් අර මිනිහ ඒ පැත්ත බලලා කියලා යනකන් ඉඳලා ඉතින් කොහොම හරි අර මිනිහ හම්බෙලා නම් මොකක්ද අර කකි කිව්වේ. එයාට නරකක් නම් කිව්වේ නැහැ කොච්චර වෙන මට හිතා ගන්න හරි අමාරුයි. තරහ ගියා කොච්චර කිව්වා. මෙන්න මෙහෙම එකක් කිව්වා. ඒ මොනවා කිව්වා කිව්වත් මට මෙහෙම උදව්වක් කරලා තියෙනවා කියලා කිව්වා. ඇත්ත යකො මේක කොහොමද මට කරපු උදව් ඒක දන්නේ. මේ මිනිහා මට කරපු උදව් මමත් දන්නවා. මම මහ බුදු ජාතියේ මිනිහෙන්නේ. මම මේ තරහෙන් හිටියත් මේ මනසේ අමාරු හොඳනේ කියා තියෙන්නේ. හැරයක් දෙකක් තුනක් එහෙම එහෙම බලනකොට මිනිහා හොඳ මිසක් නරක කියලා නැහැ කියලා දැනගත්තාම අපි මොකද වෙන්නේ? කොච්චර මෙච්චර මිනිස්සු වෙන්නේ නේද මම මේ තරහෙන් ඉන්නේ. මේ මනසට හිඟි කරන්න වටිනවද මං? මට කොතනකවත් වචනිකවත් වරදක් වදනයක් කියලා නැහැ. කියනවනම් මගේ ඕන තරම් කියන්න දෙකට පුළුවන්. ඒ මනසේ එහෙම කියන මිනිහෙන් නෙමෙයි. කව්වනේ මම ගානිදක මිනිසෙය. ඒක හොඳ මිනිසෙය. මං ඒ මනසේක තරහ වෙන්න වටින්නේ නැහැ කියලා එන්නේ තිබිච්ච තරහ තුරන් නිවිලා යනවා මිස තරහක් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් සාමයේ එතන උදා වෙනවා. කවදාවත් හතුරේ කඩ ගන්න විදිහක් නැහැ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ තුල කටයුතු කරන කෙනෙකුට. එහෙනම් මේ උපකාර කරන අය අපිට ඉන්නවා නොයේ පැත්තේ. දෙමව්පිය උපකාර කරපු අය, ගුරුවරු, වැඩිහිටියෝ උපකාර කරපු අය, ඥාති මිත්‍රාදීන් උපකාර කරපු අය, දැසිදස් කම්කරුවෝ උපකාර කරපු අය, ඒ වගේම තමන්ගේ හේවේ කරන අය මෙන්න දුගී මගී යාචක ආදීන්ගේ ඒගොල්ලන්ගිනුත් අපිට මොනවා හරි උපකාරයක් තිබුණා මාත්‍රයක් හරි අපි ඒකත් දීක. ඒක දයනුකම්පාවෙන් හල කරනවා. මෙන්න මේ ආදි වශයෙන් තමන්ගේ යුතුකම් පිටු කිරීම තමයි මේ දස දිසා නමස්කාරය කියලා දුරණාතේ දේශනා කළේ. නමස්කාරය කියන්නේ වඳිනවා කියන එක අත් දෙක යුතු කරනවා කියන එකක් නෙමෙයි. ධර්මයේ හිත නමා ඒ තැනට සුදුසු විදිහට කටයුතු කරනවා. නම හිස් කර නමස්කාර. හිත නමා කටයුතු කරන්න. මොකේද? ධර්මයේ කාටවත් නෙමෙයි. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මයේ හිත නමලා කටයුතු කරන්න පටන් ගත්ත කෙනෙක් ඉන්නවනම් එයා හැමතැනටම නමස්කාර කරනවා. හැබැයි නමස්කාර කරනවා කියන එක අදාළම් තියෙන වදනේ ඔක නෙමෙයි. නමස්කාර කරන්න ඕනේ ගරු බුමන් කළ යුතු වැඩිහිටියන්ටනේ. අධිකාරී කරන නමස්කාර. ඒ බමුණන්ගේ නමස්කාර කතාව. ඒ අදහස බමුණන්. බුදු පියාණන්ගේ නමස්කාරය කියන්නේ ඕක නෙමෙයි. ධර්මයේ ධර්මයේ හැටියට තේරුම් අරන් ඊට අනුකූලව හිත නමා කටයුතු කරන්නේද? ඒ තැනට නමස්කාර කරනවා. එහෙනම් දැසිදස් කම්කරුවන්ට නමස්කාර කරන ක්‍රමයක් ඔය දස හදිසා නමස්කාරය උදිරන්න හදි පෙන්නලා දුන්නා. නැ දැසිදස් කම්කරුවන් නමස්කාර කරන කොයි જાතියකද? අර ගරු වැඩි හිටියන්ට කරන්න ආව නමස්කාරය කියන්නේ ඒ අදහසින් නෙමෙයි. දැසිදස් කම්කරුවන්ට තමන්ගෙන් ඉටු වේතු යමක් ඇද්ද? ධර්මානුකූලව ඒක තේරුම් අරගෙන ධර්මානුකූලව ඊට අනුකූලව කටයුතු කරලා ඒ අර දිය යුතු බත් වැටුප් සංග්‍රහ කරනවා ලෙඩට දුකර බලනවා ඒ කටයුතු කිරීම තමයි ඒ ධර්මයට අනුව හිතනම දැසිදසුන් කෙරෙහි කරන කටයුතු. මේකට කියනවා ඒ අයට කරන නමස්කාරය. දැන් සදිසා නමස්කාරය කරනවා කියන්නේ ඔන්න ඔය ಗುಣ දැනගෙන ಗುಣවතුන්ට ಗುಣ ඒට උපහාර කිරීමයි. ආදාර උපකාර කළා වූ අයට ඊට අනුකූල උපකාර කිරීමයි. නැති බැරියට දයාවෙන් කරුණාවෙන් උපකාර ආදාර කිරීමයි. මේ ආදි වශයෙන් කෙරෙනා කටයුතු කියනවා සදිසා නමස්කාරයෙන් දිත් වෙන ආර්ය. මෙල ආර්යයන්ගේ සදිසා නමස්කාරය. සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී මොකද ඒ කාලෙත් තිබුණා සදිසා නමස්කාරය බමුණන්. ඒක තමයි උතුරට වඳිනවා දකුණට වඳිනවා නැගෙනහිර වඳිනවා බටහිරට වඳිනවා උඩට වඳිනවා යටට වඳිනවා මෙහෙම කරන වැඩි. ඔහොම එකක් ඒ කාලේ බොහොම ප්‍රසිද්ධව තිබුණා. සරියුත් හාමුදුරුව හැමදාම රාත්‍රී කාලේ සැතපෙන්න ගිහිල්ලා තියා කල්පනා කරවලා එක පැත්තකට වැදලා සැතපෙන. වික්ෂුන් වහන්සේලා මේක දැක්කා. දැකලා කියන්න පටන් ගත්තා. ඇවැත් සාරිපුත්‍රයන් අර ඉස්සෙල්ලා හිටපු බම් අර මේ ඉස්හාන්‍ය පරිබ්‍රාජකයන්ගේ ඇතුලේ හිටපු ඒ ගති ලක්ෂණ තවත් තියෙනවා. තවත් දිශාවලට වඳිනවා. හොරෙන් මේක කරනවා. බුද්ධ ශාකයෙකුණා. අපි දැක්කන්නේ. මෙහෙම කියන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුරන් වහන්සේට මේ කාරණේ කිව්වට පස්සේ බුදුරන් වහන්සේ හැරිත් හාඳුරත් දෙන්න කියලා මේ කාරණේ ඇහුවා. මෙහෙම වඳිනවා කියන්නේ ඇත්තද? සාමිනේ වඳින එක නම් ඇත්ත. හැබැයි ඒ කියන්නේ අන්නේ බමුණන්ගේ නැහනම් යන්නේයන්ගේ තිබුණ අන්නේ ලබ්ධිය කරනු කරන වැඩිමක් නෙමෙයි. මම කෘතෝපකාරය සලකනවා. මම මේ ආර්ය විනයේ පළමුවම ආර්යත්වයට පත් වුණේ සෝතාපන්න ඵලයට පත් වුණේ අස්සජි හාමුදුරුවන්ගෙන් බණ අහලා. උන්වහන්සේ නිසා තමයි මම මේ ආර්ය විනයට පත් වුණේ පළමුව. ඒ මට මූලපාදලා දුන්න උත්තරමයක්. මම යොමු කරලා බලපුවාම මට පේනවා එයා අහවල් පැත්තේ අද ඉන්න අහවල් තැන ඉන්න. දිවස් තියෙන නිසා දවසට පේනවා. මම නිදන්න ඉච්චෙල්ලා එයාට දවසක් දවසකට සැරයක් නමස්කාර කරනවා. අන්න ඒකයි මම මේ පැත්තේ නමස්කාර කරන දිසාවට නමස්කාර කරනවා නෙමෙයි. දැන් මේ හොඳ වැදගත් දේවල් මොකද නිහතමානී ගුණ පිළිබඳ අපිට දුන්න විශේෂ ආධාර දුන්න උත්තමයන් වහන්සේ නාව තමයි ශරීර උත්හාඳුර කියන්නේ. අන්න නිහතමානී ගුණේ තියෙන වටිනාකම. ඉතින් මේ නමස්කාරය කරනවා කියන්නේ මොකද ගුණ නමස්කාරය ඒතන කලේ. ගුණේට ගරු කළා ගෞරවපහාරයක් දැක්වුවා. දැන් ගෞරවපහාර නමස්කාර වශයෙන් කරන්නා වූ ගෞරවපහාරේ නමස්කාර කරන දැන් වලට එහෙම කරන්න ඕන. කෘතෝපකාර සැලකීම් වශයෙන් දෙමව්පියන්ට අපපස්ථාන කිරීම වශයෙන් කරන එකත් ඒකත් හිතනවා කටයුතු කිරීමක් ඊට අනුකූල ධර්මයේ. ඒක එහෙම කරන්න ඕනේ. ඒක දෙමව්පිය නමස්කාරය. තමන්ගේ යාළුවන් හිතවතුන් ඉන්නවා නම් ඒ අය තමට උදව්පකාර කරපුවා දැකලා කෘතෝපකාර සැලකෙන ගුණයෙන් ඒ අයටත් ප්‍රශ්නයක් වුණාම උදව් කරන උපකාර කරන එක ඒ අයට කරන නමස්කාරය. ඒකත් නමස්කාරය. දැරිලා සම්කරුවාදීන් තමට හරි හම්බ කරලා මොනවා හරි දෙන්නේ ඒ අයනේ. ක්‍රමයේ වැය කරලා ඒ අයට මල්ලගේ තේවේ කාට මාත් ජීවත් වෙන්නේ ඒ අය මට හදලා දෙන එකින්. ඒ ගුණයේ සරකලා මම ඒයටත් නැති බැරි වෙලාට බලන්න ඕනේ කරන්න ඕනේ කියලා ඒට අනුකූල වන්නා ධර්මානුකූල අධිධි කිරීම දැසිදස් නමස්කාරය. දුගී මගේ යාජකාදී ඉන්නකොට ඒගොල්ලන්ටත් ධර්මානුකූලව මේ අපි මේ ඔක්කොම අල්ලගෙන මේ ලෝකෙ දැන් හදාගත්ත නීති රීති අනුව වැඩකටු 10න කොටු වලින් කෑමට මේ ලෝකේ කාටවත් පොදු දේවල් එකන්නේ. ඒ මිසුන්ගේ කරම කර්ම වේගයෙන් ඒ මිසු දුගී මගේ වේලා යාජක වේලා උපදිලා හංගා ගන්න සිද්ධ වුණාද. ඉතින් මම ඒගොල්ලන්ටත් මගේ යුතුකම ඉටු කරන්න ඕනේ. දයාව කරුණාව සහ ඒ කාරණා සිහි කරලා ඒ අයට කටේ ධර්මානුකූලව කරනවට කියනවා. දුගී මගී යාජකාදීන් නමස්කාරය. ඉතින් නමස්කාර තෝරා ගන්න ඕනේ. හිසනමා කටයුතු කරන්නේ ධර්මයට අනුකූලව ඒකට කියන නමස්කාරය. ඉතින් නමස්කාරයෙන් ගැලවිලා ගිහිල්ලා පුංචි කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. ඒක තමයි බුදුන් දහම් සංගුණෙන් ත්‍රිවිධ සත්‍යයට නමස්කාර කරන අවස්ථාවක් මේ වළුණා පාත් කරන්නේ එකෙකුටවත්. අන්නේ જાති අදහස් ගන්න. පාත් කළොත් එහෙම මම කෙලින්ම අහු වෙනවා අන්නේ සාතුරු වන්දනාව. බැරි ඉලාවතර දෙයියන්ලාගේ වෙන මෞලුණා පාත් කරන්නේ. එහෙම කළොත් එහෙම මං ඉවරයි. දැන් ඔය වගේ අදහස් අරගෙන එන්නේ විපරීතල වෙලා හිටහද නමස්කාරය තෝරා ගන්න බැරි තත්ත්වෙට වෙලා ඉන්නේ. ඉතින් ඕකෙන් දැනගන්න ඕනේ මේ විදිහට අන්න අපි අපේ යුතුයකම ඉටු නොකළොත් අපිට සිද්ධ වෙන්නේ ಗುಣ මකුවෙක් වෙන්න. ಗುಣ මකා දමන්න. ඉතින් මකු වුණහම අන්තිමටම මකු වුණොත් මොකද වෙන්නේ? මකු වුණා වෙලා උපදින්න වෙනවා. අන්තිම උපත්තිය මකුණා. පල්ලෙහාට ගිහිලා සුද්‍ර උපත්තියන මකු වෙච්ච එකනාගේ උපත්තිය තමයි මකුණ නිසා මකුණා කියන එක තමයි ආවේ පද නිරුක්ති. ඉතින් ඔය වගේ එහි මෙහා ඉන්න සෑම සතෙක් ඒ ආකාර ගති ලක්ෂණ ඇති මකුණ ගති ලක්ෂණ ඇති සතුකරසල සත්ත්ව කොටසල ගිහිලා උපදින. ඒ කොටස් ලෝකේ පිරිතන් කොටස්වල යක්ෂ ප්‍රේත කොටස්වල හැම එකම ඉන්නවා. මකු ගති ඇටෙන් උපන් අය. එයා ගුණ මකන එක හරි බයන්නේ. ගුණවතුන්ට ඒක වසල කියන වචනේ පෙන්වෙත් ඒකයි. යම් කෙනෙක් තමන්ට උදව් උපකාර කරපුවාම ඒ උදව් උපකාර ලබාගෙන තමන්ගේ වැඩ කරගෙන ඒ අයට උදව් උපකාර කරන්න අවශ්‍ය වෙලාවට මග අරිනවා. ඉන්නේ මේක වසල ගතිය කියලා පෙන්වෙත් අන්නේ ඒක. ඒතර වසලිය වෙනවා. මේ බෞද්ධයෙක් වශයෙන් දකින්න ඕනේ අපිට කරපු යම් පරිගණ්ඩවත්. එහෙම දෙයක් නෙමෙයි. මේ ලෝකේ හැටි මෙහෙමයි. රාග දේශ මොහ කියන මේවයන් වෙහිලා. ලෝභ දේශ මොහයෙන් කොටු වෙලා වට වෙලා ඉන්න ලෝකෙක උපන් පිරිස අතරේ අපිත් ඉන්නවා නම් ඒ පිරිස හොඳයි, ඒ සමාජය හොඳයි, ඒ ලෝකේ හොඳයි කියලා. ඒ ලෝකේ නම් අපි සැප සම්පත් කරුස භුක්ති විඳින එක බදාගත්තේ. අපිට අර කියන්නා වූ ලෝභ දේශ මොහ සහගත බුද්ධලින්ගේ ලැබෙන ප්‍රතිචාරවලට ලැබෙන ප්‍රතිපාකත් බලාපොරොත්තු වෙමින් වරත ගහ ගන්නද. එහෙනම් මේක හොඳ අයටයි නරක අයටයි දෙගොල්ලන්ටම මිස ලෝකයක් මිස හොඳම අයට වෙන් කරපු එකක් නෙවෙයි. හොඳ අයට වෙන් කරපුවා කියන සුක්ඛං සුක්ඛ විපාකං කියලා. සුදු සහ සුදු විපාක තියෙන ලෝක දෙව්ලෝ. නරක අයටම තියෙන එකක් තියෙනවා කල්ලං කල්ල විපාකං කියලා. ඒක සතර වායෙන් නරකේ අපායයි. කල්ල සුක්ඛ විපාකං කියලා කළු සුදු සහ කළු සුදු මිශ්‍ර විපාක තියෙන එකක් තියෙනවා මනුස්ස ලෝකේ. මිනිස්සේ කියලා උපදින්නේ කළු සුදු සහ කළු සුදු මිශ්‍ර විපාක වලින්. ඒ කියන්නේ පව් පී මිශ්‍ර ඒවා. පිනක් කරලා උපදිනත් පරිවාර වශයෙන් පව් ඒක වටේ තියෙන. ඒවත් එක එකතු වෙච්ච ඒවා තමයි මනුස්ස සංඛාරයේ ඉතුරු වෙන්නේ. මේ මිනිස්සය කියලා හොඳ කරන් ඉපදුනහම ඒකට කොටු කරගත්ත නරක හරියත් ඒක කියලා පළදෙනවා. පරිවාර කරගත කර්ම. පරිවාර කර්ම කලුයි. කරගත පින සුදුයි. දැන් මෙහි මේ මිනිස් වේලා උපදිනවා. දැන් යහපත් සුචාරිත ගුණයක් ඇති, ඒ ගුණයක් මුල් කරගෙන දානයක් දෙන්න හිතලා සායක දානයක් දෙමුද? හරි හරි බොහොම හොඳයි, මාත් ඔකට කැමති, ඉතින් තමයි හිටියේ. ඔහොම කියලා හැටි කරලා ඉන්නකොට දැන් එනවා එක පිළිසක්. කවුද අරගෙන යන්නේ නැද ඔකට? එකක් තියෙනවා. ආපෝ ඔකගේ හැටි මම දන්නවා. ඔක කවුද නම් මම මේ පැත්ත බලාතර ඉන්නේ. ඔක අර දන් දෙන්නේ නෙමෙයි වටනේ ඔයි. ඔක අර ගහලා පන්නන්න වටින්නේ. ඔක මෙහෙම එකෙක් නේ. හැබැයි දැකීම විතරක් මම ඔකට තමයි ඉස්සෙල්ලාම ගිහින් ආරාධනා කරන්නේ. දැන් ඉතින් මොනව කරන්නේ? ඔන්න ඔය ආපු ආයෙ. දැන් ඔහොමත් කියනවා. අන්න පරිවාර කර්ම හදා ගන්න අකලු කර්ම. ඔහොම කරන්නේ ඉතින් එනකොට අර බලහල ආරු එන හැටි වටපිට බල බල ඇත්තවනේ කියන්නේ. ඔහු මොකර මේ සිවුරු දාගෙන ඉන්නවද? ඔහොම බයිනවා ඒ වෙලාවේ. දැන් ඒක කලු කර්ම කරගන්න. ආර වාසේ පය සෝදලා අරගෙන ඉවෙලා වැඳගෙන පුදාගෙන ඉවෙලා දානිදේ. ඒ විලාදර හද්දනේ. දීලා ඉවෙලා යනකන් ඉඳගෙන කාලා කාලා ගියාම හන්දක් එකේ කණ හැටි. අරකේ පංගුඩිය හවන්නා මේකේ පංගුඩිය හවන්නා. මුන්නම් මොකද මන් දන්නේ. දැන් ඔය ටිකක් කියන්න. දැන් දාන්න දෙන්නේ ඉතලා අන්න කල්ලං කල්ල විපාක. දාන්න දුන්නට පස්සේ කල්ලං කල්ල විපාක. දාන්න දෙන්නේ රාජ සුඛං සුඛ විපාක. සුදුසා සුදු විපාක. දැන් කළු සුදු විපාක පරිවාර අළු විපාක පරිවාර කරන්නේ සුදු විපාකයක් අරන් ඇදලා උපදින්න පුළුවන් දානපතියකගේ ගෙදර. දැන් හොඳට දන් දෙන කෙනෙක් නැහැ හොඳට යමක් කමක් තියෙන කෙනෙක් ගෙදරක ඒ පිහින් උපදින්න පුළුවන් තස්විකත්වයේ ඇති. හැබැයි දෙපැත්තේ පරිවාර කර්ම විපාකයක් අරගෙන තමයි එතන උපන්නේ. දැන් මොකද? ඔක්කොම හදා ගන්න. හැබැයි අර බැනපුවා කීයක් ඇත්තද කීයක් බොරුද අපි දන්නේ නැහැ. හැබැයි අපිට එතන ඉන්නකොට එයා නින්දා පහසත් ඒ જાතියේ. ඔවුන්ගේ හැටි අපි දන්නේ, ලෝකංගේ හැටි අපි දන්නවා. ගෑණිවර පළතර ඉන්න දෙන්නේ. ඔවුන්ගේ සුදන වාගේ ඉන්නේ. ඔවුන්ගේ හැටි අපි දන්නේ නැහැ. අනේ මං කිසිම කෙනෙකුගේ වංශාව කරලා නැහැ, දොචර්ත්‍යයක් කරලා නැහැ, වැනු ගහන්නේ. මොකද එලා තියෙන්නේ? මිනිසුන්ට හිතෙනවා ලෝකංගේ හැටි හොමයි කියලා බයින්. ඔවුන් ගෙදර ගින්න ගන්න එපා, පිළිගන්න එපා. ගෑල්ලා මේ ගිරින්නේ දෙවියන් නෙමෙයි ලෝකංගේ හැටි අපි දන්නේ නැතුව. ඔවුන් එහෙම ගෙදරේ වැද්දා ගන්න එපා. අනේ මොනවට එක ගියත් පිළිගන්නේ. අන්න කළු විපාක වල දෙනවා සුදු තැන ඉපදී. සැප විපාක විඳින්න ගිහිල්ලා අර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අහන මම මෙච්චර හොඳ කරද්දි ඇයි මට මිනිස්සු නිඳා කරන්නේ? අපි දන්නේ නැහැ නිඳා කරන්න හේතුව එතන කොහොමද ගොඩ නැගුණේ කියලා. අන්න ගොඩ නැගිච්ච මුලේ හැටි. ඉතින් ඒහා කියන දානයක් දෙනකොට යහපතක් කරනකොට මුල මැදාග හැමතැනම යහපත් සිය කරන්න. එතන හැමතැනම සුදුයි. එහෙනම් සුක්ඛං සුක්ඛ විපාකං කියන විපාකයක් මතුනොත් ඒ විපාකයයි මිනිස් ලෝකේ උපද්දවන ಜಾති විපාකයක් නෙමෙයි. අර දුක් විඳීමට හේතු වෙන විපාකත් එකලා එනි જાති එකක් එයාට පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඒවා සුගතියක උපදින්න හේතු වෙන ඉහළ සුගතිය උපදින්න හේතු වෙන විපාකයක්. ඉතින් මේ වගේ යහපතා කරනකොට හැම වෙලෙම අපිව දකින්න ඕනේ. ගුණ දැනගෙන කළගුණ සලකන්න ඕනේ. නමස්කාර කළ යුතු කියන හිතනවා කටයුතු කරන්න ඕනේ යම් ධර්මයක් ඇද්ද? ධර්මානුකූලව හිතනවා කටයුතු කරමින් ඒ ගිහි ජීවිතය ගත කරගෙන ඉන්න ඒ જાතියේ Tamanට සැලකිය යුතු තැන් දැකලා එහෙම කරන්න ඕනේ. වරදක් කියනවා දැක්කනම් ඒකෙහි උපේක්ෂා වෙලා කරපු හොඳක් කියලා ඒ විදිහට ගුණේ වත්මතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙන කරගත්තොත් එහෙම මේ ප්‍රශ්න එකක්වත් නැහැ. බොහෝ කරම මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලත් මතු ගන්නාගදී සුගතියට හේතු වෙන මගේ වැදීම එතනම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට කරනකොට දැන් මේකෙම තියෙන හොඳට හොඳ විපාක දැන් මෙතනම පේනවා. නරකට නරක විපාකත් මෙතනම පේනවනේ අපි. දැන් මේ જાතිය යහපත් දෙය කිව්වොත් මෙලෝදිව අපි දකින්න හම්බෙන්නේ නැද්ද? දැන් මං හිතාගෙන හිටියා මට හොඳට ඔක බැනලා යන්න දෙති කියලා. ඇත්ත වශයෙන්ම මේක බැනලා ගිහින්නේ. මගේ හොඳනේ කියලා ගිහින් තියෙන. අපි දහමට අනුකූලව එතන හිටියෝ. විරෝධී මරමිනිය හොඳක් ඉන්නේ නැහැ. එන්නේ හරි දහසක් යනකොට ත්‍රිවිධ තරහවරක් නැති කරලා දාලා ඒ මනුස්සයාට එහෙම කියන්න වටින්නේ නැහැ. ඒ මිනිහා හරි හොඳ මිනිහක් වුණා කිව්වා. මගේ වැරදි කියනවා කොච්චර කියන්න තිබුණාද? ඒව එකක්වත් කියලා නැහැ. හැබැයි මන් නම් මෙච්චර වැරදි කළා මිනිහත්. ඒ තේ මනුස්සයා එහෙම කියන මිනිහෙක් නෙමෙයි. මීට පස්සේ නම් වැරදි කරන්නේ. විරෝධී විපාකයක් ආව නේද? අර හේතු කරේ නැගිටියේ හවත් පැත්ත. ඒ වගේ යහපතට යහපතක් ලැබෙන ක්‍රමයක් තියෙනවා හරි ආකාරව පෙරුවු. ඒ ක්‍රමයේ අනුගමනය කළොත් ඒ වගේ වෙනවා. දැන් බොහෝ කොට ඉබඳු අයට ඉස්සෙල්ල වැන්න නම් පස්සේ අනික කොකට වඩා හොඳ කෙනා ආවෙනවා. මුලදි වයින්න පුළුවන්. හරි මාගේ තීරුම් ගත්තාම ධර්මානුකූල නම් එයා ඔකට වඩා විශ්වාසවන්තයෙක් වෙනවා. මෙහෙම රටාවක් ලෝකෙදී. ඉතින් එහෙනම් මෙලෝදී ලැබෙන විභාගයේ ඒ ආකාරයෙන් මෙලෝදීම ලබා ගන්න පුළුවන් මේ මිනිස් කය ඇතුළු මේ ලෝකේ ජීවත් වෙන්නේ. ওই දෙකම තියෙනවා. පරලෝ අප්‍රමාණ විභාගයක් ඒ වෙන්නේ වෙනවා.